ගරු ආනන්ද විජේපාල ඇමතුමා, ඔබතුමාට කතාව දිගටම කරගන්න. අර්ජුන මන්ත්‍රීතුමා.
ගරු Thank you, madam, for granting this opportunity. I would like to make something very clear. Last speech, which was targeted towards the Tamil community, saying that Prabhakaran was stopping the water flow on this 2006. I would like to make sure some clear points.
Point ekak naha ne? 92-2. ඒක මේ violation එකක් ඈ standard order violation
එකක් I'm a party leader, so let me speak for 1 minute. You are granting opportunity to other members, but for the Tamil minority you are looking at the standing orders. Why this is happening in our country? So you should let us to speak. That day there was a person allowed, and you are allowing the other people.
ආනන්ද විජේපාල ඇමතුමා, ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජකකාරක සභා සභාපතිතුමියනි, 20-25 ආයවැය ලේඛනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් අපි පහුගිය මැතිවරණ දෙකකදී ලබාගත් ජනවර්ණමේ අභිලාෂය හොඳින් තේරුම්ගෙන ඒ ඉටු කිරීම සඳහා පදනම දැමීම සඳහා ඉදිරිපත් කරපු ආයවැයක් හැටියට අපිට 2020-25 ආයවැය 20-25 අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ආයවැය ලේඛනයේ මූලික වශයෙන්ම තියෙන ප්‍රධානම කැපිපෙනෙන ලක්ෂණය තමා ජනතාව පිට කිසිදු බදුවරක් පටවන්නේ නැතුව ජනතාවාදීව සකස් කරන ආයවැයක්. ඔබ දන්නවා සම්ප්‍රදායිකව පහුගිය කාලේ පුරාම ආයවැය ලේඛනයන් ඉදිරිපත් කරනකොට ප්‍රධාන වශයෙන්ම ආයවැය ලේඛනයේ තුල තිබුණේ ජනතාවට සහන සලසනවට වඩා ජනතාව පිට බදු බර පැටවීම. ඇතිතරම් බදු ජනතාව පිට පටවනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් දන්නවා සමහර අවස්ථාවලදී ආයවැය ලේඛනවල තිබුණේ ආදායම් උපයා ගැනීම සඳහා විශේෂයෙන් මගේ කතාවෙන් පස්සේ විශේෂයෙන් එහෙම නැත්තම් ආදන් උපයා ගන්න උන් කළේ රජයේ සම්පත් අලෙවි කිරීම නැත්තම් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකරණය කිරීම, එහෙම නැත්තම් රජයේ සතු වතු විකිණීම, බදු දීම, ඒ වගේ කාරණා තමයි බොහෝ දුරට පහුගිය ආයවැය ලේඛන තුල අපිට දක්න ලැබුණේ. එහෙත් මෙවර ආයවැය ලේඛනයේ ජනතාව පිට බදු බර නොපටවා රටේ ජනතාවට සහන සැලසූ විශිෂ්ට ආයවැයක් ලෙස තමම ඒ දකින්නේ. විශේෂයෙන් මේ ජනතාවාදී ප්‍රගතිශීලී ආයවැයක්. ඔබ දන්නවා රට බංකොලොත් වෙලා ආර්ථික වශයෙන් බිඳ වැටිලා තියෙන අවස්ථාවක අපි මේ රට බාර ගන්න මේ අවස්ථාවේ නැත්තම් පහුගිය මාස දෙක තුනක කාලය තුල අපිට දකින්න ලැබුණේ, අපිට කටයුතු කරන්න ලැබුණේ, අපිට විසඳන්න තිබුණේ ගොඩ ගැහිලා තිබුණු ප්‍රශ්න රාශියක්. අමාත්‍යංශවල වුණත් ආයතනවල වුණත් දීර්ඝ කාලයක් ගත කරන්න සිද්ධ වුණා, නැත්තම් මාස දෙක තුනක්ම ගත කරන්න සිද්ධ වුණා ඒ ආයතනවල නැත්තම් අමාත්‍යංශවල තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා. ඒ අතරතුර තමයි මේ සාධනීය ආයවැය ලේඛන ඉදිරිපත් වෙන්නේ. රටක් බංකොලොත් වුණාම ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, රට බංකොලොත් වෙලා තිබුණේ ආර්ථික වශයෙන් ඇතිවෙච්චි බංකොලොත් භාවයට අමතරව සමාජ දේශපාලන පරිහානියකුත් ඒ තුළ තිබුණා. සමාජ හැම සමාජ තීරුවක්ම බිඳ වැටිලා තිබුණා, පරිහානියට පත් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, නීති ආධිපත්‍ය බිඳ වැටිලා තිබුණා, අල්ලස දූෂණය රජ කරමින් තිබුණු රටක් බවට මේක පත් වෙලා තිබුණා. නීති ආධිපත්‍ය විශාල වශයෙන් පරිහානියට ලක් කරලා තිබුණා. එවැනි රටක් සමාජ ආර්ථික දේශපාලන හැම පැත්තෙම ඇදවැටුණු රටක් තමයි අපි මේ බාර ගන්න අවස්ථාවේ තිබුණේ. අපි ක්‍රමක්‍රමයෙන් මේක පහුගිය මාස දෙක තුනක කාලය තුළ මේක යථාවත් කිරීම සඳහා පදනමක් දැමුණා. 20-25 ආයවැය ලේඛනයේ එහි මූලික අවස්ථාවක් ඇති තමයි දකින්නේ. මේ පදනම අපි දාලා තියෙන 20-25 ආයවැය ලේඛනයේ ඒක ජනවර්මයේ අභිලාෂය හොඳින් තේරුම්ගෙන ඒ ජනවර්මයේ අභිලාෂය ඉෂ්ට කිරීම සඳහා පදනම දැමු ආයවැයක් හැටියට තමයි අපි මේ ආයවැය හඳුනාගන්නේ. ඒ වගේම ආර්ථිකය සංකෝචන වෙමින් තිබුණා. සංකෝචන වෙමින් තියෙන මේ ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීම සඳහා පියවර රාශියක් ගත්ත අයවැයක් හැටියට තමයි අයවැය අපි හඳුනාගන්නේ. සුළුවා මධ්‍ය ප්‍රමණ කර්මාන්ත ප්‍රවර්ධනය කරලා ගමේ ජනතාවට නැත්තම් ග්‍රාමීය ජනතාව සවිබල ගන්නමින් ඔවුන්ගේ ආර්ථික සමාජ තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා පියවර ගන්න අයවැයක් හැටියට තමයි අපි මේ අයවැය සමත්වයක් හැටියට දකින්නේ. ඒ වගේම මානව සම්පත සංවර්ධනය කිරීම අපේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධාන උපාය මාර්ගයක් හැටියට අපි හඳුනාගෙන තිබුණා. විශේෂයෙන් අධ්‍යාපනය සඳහා අපි මූලික නැත්තම් විශාල මුදල් වෙන් කිරීමක් සිද්ධ කරා. මේ රටේ මානව සම්පත සංවර්ධනය කරන්න අවශ්‍යයි. අපිට මේ සම්පත සංවර්ධනය කර ගැනීම සඳහා නැත්තම් මේ සඳහා ඉහළ විභවතාවයක් තියෙනවා. ඒ සඳහා අපි මූලික වැඩසටහන් රාශියක් හඳුන්වලා දෙනවා. වගේම අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැය කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ අයවැය පදනම දාලා තියෙනවා සහ ඒ හැරවුම් ලක්ෂ්‍ය සනිටුවම් කරලා තියෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම ඔබ දන්නවා අපේ ගමේ අම්මා තාත්තාගේ සෞඛ්‍ය රැකවරණය, සෞඛ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා තිබුණා. බාල ඖෂධ, ඒ වගේම ඖෂධ මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. දැන් අපේ රජය උත්සාහ දරමින් ඉන්නවා මේ අයවැය ලේඛනත්වය සනිටුවන් කරලා තියෙනවා. ගුණාත්මක ඖෂධ සෑහම රෝහලකටම සපයන්නත්, ප්‍රාදේශීය තියෙන රෝහල් සංවර්ධනය කරන්නත් අවශ්‍ය පියවර රාශියක් අරන් තියෙනවා. මේ ආකාරයෙන් අපි කටයුතු කරන්නේ විශේෂයෙන් මේ රටේ සමස්ත ජනයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ සහන අවශ්‍ය සුවිශේෂ කොටස් හඳුනාගෙන ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ ඔහුගේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන්. ඒ වගේම සමාජයේ සෑම සමාජ තීරුවක් ඉහළින් ඔසවා තැබීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මා මුලින් කිව්වා වගේම සමස්තයක් හැටියට සමාජයේ පරිහානියකට ගිහිල්ලා තියෙන අවස්ථාවක තමයි මේ බලහුව මාර්ග සිද්ධ වුණේ. ඒ සමස්ත පරිහානියෙන් ක්‍රමක්‍රමයෙන් මේ රට ගොඩ ගැනීමේ අවශ්‍යතාවය පදනම් කරගෙන තමයි 2025 අයවැය යෝජනා ක්‍රියාත්මක අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මං හිතන්නේ සමාජ සෑම තීරුවක්ම ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රමුඛ පෙළේ වැඩසටහනක්, ඉතාම සාධනීය වැඩසටහනක් හැටියට තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපිට හඳුන්වන්න වෙන්නේ. ඔබ දන්නවා අප නැත්තම් මම මහජන ආරක්ෂක පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ හැටියට අප ක්‍රියාත්මක කරන ක්ෂේත්‍රයන් විශාල පරිවර්තනයක් ඒ තුළින් කරන්න පුළුවන් බව අපිට පැහැදිලියි. විශේෂයෙන් මද්‍රව්‍ය නිවාරණය වගේ කාර්යයන්වලදී මේ රට විශාල සේවාවක් ක්ලීන් වැඩසටහන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබිලා තියෙනවා. මොකද රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම මේ උවදුරින් රටේ ජනතාව වගේම ළමා පරපුර විශාල පීඩාවකට පත්වලා තියෙන ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි මේ හරහා විනයගරුක රියදුරෙක් හදනවා. ඒ වගේම රියදුරන්ගේ ආරක්ෂාව, මගියන්ගේ ආරක්ෂාව, පදිකයාගේ ආරක්ෂාව, මේ සියල්ල හැදෙන වැඩපිළිවෙලක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. විනයගරුක රියදුරෙක් හදුවාම රියදුරන්ගේ රැකවරණයත්, මගියන්ගේ රැකවරණයත්, ඒ වගේම මහමාර්ගයේ ගමන් ගන්න පදිකයන්ගේ රැකවරණ සලසා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම බිඳ වැටලා තියෙන නීතිය ශක්තිමත් කරන්න ඕනෑ. නීති විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල විශාල පරිහානියක් තියෙනවා. සමහර සිදුවෙන සිදුවීම් දිහා බලපුවම මේ පරිහානිය නැවත නැවතත් අපිට මැනවින් මේක සක්සුදත්වේ පැහැදිලි වෙනවා. එහෙනම් මේ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. රටට නීති හදලා දෙන්න අවශ්‍යයි. මේ භූමියට යුක්තිය ගේන්න අවශ්‍යයි. මේ භූමියට සාධාරණත්වය ගේන්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් නීති රීති හදාගන්න පුළුවන්. ඒ වගේම මේ නීති රීති යථාවත් කරගන්න අවශ්‍යයි සහ මේ රටේ සමස්ත ජනයාට නීතියේ රැකවරණ හදලා දීලා මේ රටේ නීති ආධිපත්‍ය සහිත රටක්, විනයගරුක රටක් හදන්න මේ අයවැය ලේඛනයේ පදනම දාලා තියෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ. ඉතින් මේ ආකාරයට ගත්තාම සමස්තයක් හැටියට අයවැය ලේඛනය විශේෂයෙන් තවත් සුවිශේෂ දිසානතියක් තමා ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ගත්ත පියවරයන්. ඉතින් ඒ රාජ්‍ය සේවයට තාක්ෂණය කැඳව ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. කාර්යක්ෂමත රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න අවශ්‍යයි. අපි දන්නවා රාජ්‍ය සේවයේ අපි රාජ්‍ය සේවක විශාල ප්‍රමාණයක් කැපවීමෙන්, මැදිහත් වීමෙන්, උවමනාවෙන් වැඩ කරත් රාජ්‍ය සේවය සඳහා ලැබිලා තියෙන ලේබලය එතරම් හොඳ එකක් නෙවෙයි. එක පැත්තකින් දූෂිතයි කියනවා, එක පැත්තකින් අකාර්යක්ෂමයි කියනවා. එහෙත් මේ රාජ්‍ය සේවයේ නියැලෙන විශාල පිරිසක් විශාල පිරිසක් ඉතාම කැපවීමෙන් මැදිහත්වීමෙන් අධිෂ්ඨාන සීලය වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මේ වෙලාවේ සක්‍රිය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඔවුන් මේ වෙනකොටත් අපගේ ජයග්‍රහණයෙන් පස්සේ සක්‍රිය වෙලා මේ රටට ලොකු දායකත්වයක් නැත්නම් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සහ මේ රාජ්‍යයේ ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන් මා මේ අයවැය ලේඛනයේ විශේෂතා රාශියකුත් දකිනවා. එකක් තමයි දුප්පත් ජනතාව පිළිබඳව විශාල අවස්ථාවන් ලබා දුන් අයවැය. විමේ සහන ලැබිය යුතු කණ්ඩායම් හොඳින් හඳුනාගෙන සමාජයේ පහළ ස්තරවල ඉන්න කණ්ඩායම් හොඳින් හඳුනාගෙන ඔවුන්ට සහන ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ අයවැයක්. ඔබ දන්නවා අස්වැසුම වැඩසටහන යටතේ රුපියල් බිලියන 232ක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය කාලයේ පුරාවටම සහන ලැබිය යුතු වත් ඒ සහන වැඩපිළිවෙලෙන් විතන් කරලා ඉවත් කරලා යම් යම් දේශපාලන හේතු මත අහිමි කරලා තිබු සහන ආධාර ලබා දීම අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. රටේ පක්ෂපාත දේශපාලන වෙනත් ભેදවලින් තොරව විශේෂයෙන් මේයින් ඉවත් කරලා තිබුණු දුප්පත් ජනතාව මේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ජනතාව නැවතත් මේ වැඩසටහනට ඇතුල් කර ගැනීම අපේ අරමුණක්. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 232ක් ඒ වෙනුවෙන් වැය කරන්නත් විශේෂයෙන් ඒ වැඩසටහනට ඇතුළත් විය යුතු පිරිස් හඳුනා ගන්නත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම කාන්තා ළමා සහ ආබාධිත ප්‍රජාවන්ට සහන සැලසීම මම මේක සමස්තයක් හැටියට තමයි මේ විග්‍රහය කරන්නේ. කාන්තා ළමා ආබාධිත මේ සහන සැලසු විශාල පිරිසකට ඒ අවස්ථාවන් ඒ රැකවරණය රජයක් හැටියට අපි තහවුරු කරන්න මේ අයවැයේ ලේඛනයේ පදනම දාලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය සඳහා මුදල් වැය කිරීම හරහා විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් වැය කිරීම හරහා මේක සුවිශේෂී අයවැයක් වෙන්නේ. මේ සෞඛ්‍යයට වැය වෙන මුදලත් අධ්‍යාපනය වැය වෙන මුදලත් අවසානයේ දිගු කාලීන ආයෝජනයක් වෙන ආර්ථික සම්වර්ධනය නැත්තම් දිගු කාල ආයෝජනයක් හැටියට තමයි අපිට සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් අපිට හඳුනා ගන්න වෙන්නේ. එහෙනම් මේ අයවැය විශාල වශයෙන්ම අධ්‍යාපනයටත් ඊළඟට සෞඛ්‍යයටත් මුදල් වෙන් කරපු අයවැයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ආර්ථිකය ඩිජිටල් කරන කිරීම ඒ වගේම මේ අයවැය තුළ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් පාදක කරගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙත සංවර්ධනය විශේෂයෙන් උතුරු පළාතේ ජනතාව පහුගිය මැතිවරණයේදී සුවිශාල ජයග්‍රහණයක් ඇත්තවුන්ගේ කැපවීම නැත්තං ශ්‍රී ලාංකීය ජාති හැටියට එකට ජීවත් වෙන්න උඩ තියෙන අභිලාෂයේ උවමනාව මැනවින් ප්‍රදර්ශනය කරා ගිය මැතිවරණයේදී සියලුම සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරදවමින් ඉතින් ඒ කැපවීම අපි අතිශයින් මේ වෙලාවේ අගය කළ යුතු වෙනවා. ඒ වගේම අපි උතුරේ ජනතාවගේ ආර්ථික දියුණුව නැත්තං ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රජයේ හැටියට විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒකත් සුවිශේෂී ලක්ෂණයක් හැටියට ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි අපි හඳුනා ගන්නවා. ඒ වගේම මට මේ අවස්ථාවේ මීට පෙර කතා කරපු ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා කීපයක් පිළිබඳවත් අදහස් දක්වන්න කැමැති. එතුමාගේ කතාවේදී කිව්වා රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් පරිගැනීමට ලක් වෙලා කියලා. අපි මේ රජයේ බාරගත්තේ කිසි කෙනෙකුගේ පරිගැනීම සඳහා නෙවෙයි. ඔබ දැක්කා මැතිවරණ දිනයන් තුළ අපි මේ රටේ ජනතාවට ආරක්ෂාව සැපයූ ආකාරය කිසිදු දේශපාලන පරිගැනීමකට ඉඩ නොදුන් ආකාරය. ඉතින් ඒක ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න රජය සියලු පියවරයන් අරන් තියෙනවා. එහෙනම් කිසිදු නිලධාරියෙක් දේශපාලන පරිගැනීම වෙනත් පරිගැනීම් මත ස්ථාන මාරුවීම් ලබා දෙන්නේ. සේවය අවශ්‍යතාවයන් පරිදි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි සේවය අවශ්‍යතාවයන් පරිදි යම් යම් ස්ථාන මාරුවීම් සිද්ධ වෙනවා. එහෙත් කිසි දේශපාලන පරිගැනීමක් නැහැ. ඒක සේවය අවශ්‍යතාවය පරිදි සිදෙන ස්ථාන මාරුවීම් පමණයි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම විපක්ෂ නායකතුමා පෙන්වා දුන්නා බදු එකතු කර ගැනීමට නොහැකි බවට චෝදනාවක් නැත්තම් ක්‍රමවේදයක් නැහැ. එහෙම බදු එකතු කර ගැනීමට අසමත් වෙලා වගේ අදහසක් මේ සභාවට ඉදිරිපත් කරා. ඔබ දන්නවා පහුගිය කාලේ පුරාම එහෙම තත්ත්වයක් තිබුණා. නමුත් අපි බලයට ආවට පස්සේ පහුගිය මාස දෙක තුන අදට ඇත්තටම රජය මාස තුනයි අද 21 වෙනිදා පහුගිය කාර්තුව ගත්තාම මහු පහුගිය 2024 අවසන් කාර්තුව ගත්තාම බදු එකතු කර ගැනීම වේගයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආයවැය මෙතරම් සහන දෙනවා හැබැයි අලුතින් බදු පනවලා නැහැ ජනතාව පිට බදු පනවලා නැහැ ව්‍යාපාරික ප්‍රජාව පිට බදු පනවලා නැහැ එහෙනම් කොහොමද මේ සහන දෙන්නේ කියලා ඔබ දන්නවද අපි මේ බදු යාන්ත්‍රණය කාර්යක්ෂම කරලා බදු එකතු කර ගැනීම මේ වෙනකොට කාර්යක්ෂම කරලා තියෙන්නේ අවසාන කාර්තුව 20යි 24 අවසාන කාර්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගිය වසර සාපේක්ෂව රුපියල් බිලියන 104කින් බදු ආදායම් එකතු කරගෙන තියෙනවා වැඩි කරගෙන තියෙනවා 2023 අවසාන කාර්තුවේ රුපියල් බිලියන 319යි 2024 අවසාන කාර්තුවේ රුපියල් බිලියන 504යි රුපියල් බිලියන 104කින් බදු එකතු කිරීම නැත්තම් කළමනාකරණය කරලා බදු එකතු කිරීම වැඩි කරගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි කස් නැත්තම් රේගු ආදායම 23 අවසන් කාර්තුවේ රුපියල් බිලියන 322යි 2024 අවසන් කාර්තුවේ රුපියල් බිලියන 392ක් නැත්තම් රුපියල් බිලියන 70කින් වැඩි කරගෙන තියෙනවා මේ විදිහට බදු ආදායම් වැඩි කරගන්නේ අපි බදු කළමනාකාරීත්වය ඉහළ මට්ටමකට ගෙනෙමින් ඒ වගේම සුරා බදු ආදායම 23 අවසන් කාර්තුවේ රුපියල් බිලියන 47 මේ ගිය අවුරුද්දේ නැත්තම් 24 අවසන් කාර්තුවේ අපි බලයට පත් වුණාට පස්සේ රුපියල් බිලියන 14කින් වැඩි කරලා රුපියල් බිලියන 61ක් කරලා තියෙනවා ඒ හින්දා අපි බදු ආදායම එකතු කිරීම නැත්තම් කාර්යක්ෂම කරලා තියෙනවා ඒ කාර්යය
ඇමතිතුමා තව විනාඩි දෙකක් කාර්යය පවතින්නේ
අපි අවශ්‍ය පියවර අරන් තියෙනවා ඒ වගේම තවත් විශේෂ කාරණයක් විපක්ෂ නායකතුමත් තවත් අපේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමත් මතු කරා මේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ලොකු ව්‍යාකූලත්වයක් තියෙනවා කියලා වැටුප් වැඩි කිරීමට අපේක්ෂව ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තියෙනවා ඊට පස්සේ ඒකට අදාළ මේක ටේබල් එකකුත් තියෙනවා අයවැය කතාවේ අයවැය පොතේ ඊට අමතරව චක්‍රලේක රජේ වංගෙන් නිකුත් කරයි පළවෙනි වතාවට නැත්නම් පළවෙනි වතාවට කියන්නේ කාලයකට පස්සේ මූලික වැටුප වැඩි කරලා තියෙනවා මූලික වැටුප වැඩි කිරීම කියන්නේ වැටුප ඒ සමගම වැඩි වෙන බොහෝ දේ තියෙනවා මූලික වැටුප වැඩි වෙලා තියෙනවා වැටුප වර්ධක වැඩි වෙලා තියෙනවා ඒ වගේම ආපදා ණය මුදල් වැඩි වෙලා තියෙනවා දීපල ණය මුදල් වැඩි වෙලා තියෙනවා විශ්‍රාම වැටුපට විශාල විශාස බලපෑමක් වෙලා තියෙනවා සමහරු මේ පිළිබඳව විවිධ සැක සංකා පාල කරනවා සමස්තයක් වශයෙන් මේ වැටුප් වැඩිවීමට රුපියල් බිලියන 325ක් වැය වෙනවා මේ වැටුප් වැඩිවීමට මේ අවුරුද්දේ රුපියල් බිලියන 110ක් වැය වෙනවා සමස්තයක් හැටියට අවුරුද්දකට වැය වෙනවා රුපියල් බිලියන 1232ක් මේ අවුරුද්දේ සමස්ත ඇස්තමේන්තුව වැටුප් ගෙවීම සඳහා සමස්ත ඇස්තමේන්තු රුපියල් බිලියන 1232යි ඒ 1232කට මේ අවුරුද්දේ අමතර වැය වෙනවා රුපියල් බිලියන 110ක් කෙනෙකුට මහ ලොකු තර්කයක් නැහැ සරල තර්කයයි රුපියල් බිලියන 110ක් නැත්තම් රුපියල් මිලියන 1,10,000ක් අමතර වෙන් කරලා තියෙන්නේ මේ වැටුප් වැඩිවීම සඳහා. එහෙනම් ආවම වශයෙන් ආවම පහළම ශ්‍රේණිය කෙනෙකුගේ ආවම වැටුප මේ අවුරුද්ද විතර රුපියල් 5,975කින් වැඩි වෙනවා. එහෙනම් කිසිදු දෙගිඩියාවක් නැහැ මේ රුපියල් බිලියන 1,210 කියන නැත්තම් රුපියල් මිලියන 1,10,000 කියලා කියන්නේ මේ අවුරුද්දේ වැටුප් වැඩිවීම. එහෙනම් මේ රටේ රාජ්‍ය සේවකයන්ට ශීශාල වැටුප් වැඩිවීමක්
ගරු අමතුමා කාලය අවසන්
මේ රජය විසින් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා සමස්තයක් හැටියට ගත්තාම මේ අයවැය තුල මේ ශීශාල මේ ශීශේස්ථා රාශියම අන්තර්ගත වෙච්චි ඉතාම සාධනීය අයවැයක් මේ රටේ අනාගත දිසානතිය තීරණය කරන අයවැයක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැරවුම් ලක්ෂයට පදනම දාපු අයවැයක් හැටියට මේ අයවැය හඳුන්වා දෙන්න පුළුවන් බොහොමත්ම ස්තුතියි.